प्रतिदीप जन्मभूमि
जन्मभूमि
कदीप विजय भूमि
एकसत श्रीलंका संगमेन
उदार मातृभूमि मातृभूमि
අයිබුවන් අද 2018 පොසොන් මස නැත්නම් ජූනි මස 20 වෙනි බුදු දින අපි ඔබගේ නිවහනට එන්නේ ලංකාව සහ ලොව වටාවෙන් රැස් කරගත් අලුත් තොරතුරු සමගින්. ලංකා බෞද්ධයන්ට මෙම පොය වැදගත් වන්නේ අරහත් මහින්ද ඇතුළු පිරිස මිස්සක පව්වට පැමිණ එවකට සිටි ලක් රජු දේවානම්පියතිස්ස රජතුමාට තේරවාද බෞද්ධාගම හඳුන්වා දීම නිසයි. පසුව රජතුමා සමග එතුමාගේ මංගල උයන වූ මහමෙවුනා උයනේදී රාජපිරිසට සහ සාමාන්‍ය මහ ජනතාවට චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කර බුදුදහමේ වටිනාකම තේරුම් ගැනීමට සැලැස්සුවා. ක්‍රිස්තුපූර්ව 3 සියවසේ සිට ඉන්පසු පැමිණි සිංහල රජවරුන් බුද්ධාගමට සහ සංඝයාට මුල් තැනදී එම දහම තමන්ගේ පණමෙන් රැකගත්තා. වසර 2500කට එහා ලැබුණු මෙම දහම නැතිවන්නට ඉඩ නොදී රැක ගැනීම රජයේ සහ බෞද්ධයන්ගේ යුතුකමයි. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඇරඹීමට රාජකීය අවසරය ලැබුණේ 1948 ජූනි 20 වෙනිදා. එදා සිට මේ සරසවිය ලොවට දහස් සංඛ්‍යාත උගතුන් බිහි කළා. ලෝ මට්ටමේ දේශපාලඥයන්, විද්‍යාඥයන්, වෛද්‍යවරුන්, කලාකරුවන්, ක්‍රීඩකයින් සහ තවත් අයට සෙවන දුන් මේ මහා සරසවිය 2018දී 770 වසර සමරනවා. මේ ශ්‍රී ලංකාවේ 4 වෙනි අගමැති SWRD බණ්ඩාරනායක දේශපාලඥ හා නීතිඥ ලලිත් ඇතුළත් මුදලි, කලක් සිටි විදේශ ඇමති නීතිඥ ලක්ෂ්මන් කදිර්ගාමර් මෙහි උපාධි ලැබුවන් අතරට එක් වෙනවා. නොබෙල් ත්‍යාගී ලාභීන් 29ක්, එක්සත් රාජධානී අගමැතිවරුන් 27ක් ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් බිහි වූ අය බව වාර්තා වෙනවා. ලෝ මුල්ම හදිසි දුරකථන අංකය වන 999 ලන්ඩනයේදී හඳුන්වා දෙනු ලැබුවේ 1937 ජූනි 30 වෙනිදා. මෙම ක්‍රමයේ තවත් රටවල් වල ව්‍යාප්ත වූ අතර නවසීලන්තයේ එය 111 ලෙස පැවැත්වෙන බව ඔබ දන්නවා. 1972 ජූනි 6 වෙනි දින උපතලත් ජගත් චමිල ප්‍රනාන්දු පාසල් අධ්‍යාපනය ලැබුවේ මොරටුවේ වේල්ස් කුමාර විද්‍යාලයේ. ඔහුගේ මුල්ම චිත්‍රපටය වුණේ ළමල් චිත්‍රපටයක් නිරූපණය කළ 1992දී තිරගත වූ ගුරුගෙදරයි. ටෙලිනාටි හා වේදිකාවේ රංගපාන චමිල 2013 තිරගත වූ සැමීගේ කතාවේ ප්‍රධාන නළුවා සේ රංගපා ජාත්‍යන්තර සම්මානයක් ලබා ගත්තා. නිව්යෝර්ක් ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් යන ජාත්‍යන්තර උත්සවයේදී ඔහු හොඳම නළුවා ලෙස තේරුණා. ඔහුගේ ඉදිරි රංගන ගමනටත් පවුල් දිවටත් අපගේ සුභපැතුම්. 1945 ජූනි 5 වෙනිදා උපන් රවීන්ද්‍ර රන්දෙනිය අසහාය නළු 1969 ජූනි 30 වෙනිදා උපත ලැබූ ලෝක ප්‍රසිද්ධ පිතිකරු සනත් ජයසූරිය 1945 ජූනි 29 වෙනි දින උපන් ශ්‍රී ලංකා ප්‍රථම ජනාධිපති නියවන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය 1927 ජූනි 21 වෙනිදා උපන් දක්ෂ වේදිකා චිත්‍රපටි හා ටෙලි නාට්‍ය නිලි අයිරංගනි සේරසිංහ මහත්මියටත් අපගේ ආසිරි. මාතර දිස්ත්‍රික්කයේ පාලටුව නම් ගමේ 1949 ජූනි 20 වෙනි දින ඩී.ඒ. රාජපක්ෂ මන්ත්‍රීතුමාට සහායම මැතිණියට දාව ගෝඨාභය රාජපක්ෂ ලොව එළිය දුටුවා. 1971දී කඩේට් නිලධාරියෙක් ලෙස ලංකා හමුදාවට එක් වූ ඔහු 1972දී ලුතිනන් තනතුරට පත් වුණා. වසර 20ක් හමුදා සේවයේ සිටි එතුමා ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.වී. විජේතුංග යන ජනාධිපතිවරුන් යටතේ සේවය කර 1992දී විශ්‍රාම ගත්තේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සටනට බොහෝ අවස්ථාවන්හි එක් වූවාට පසුවයි. ඇමරිකාවට ගිය ඔහු නැවත ලංකාවට පැමිණියේ තම සහෝදර මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට උදව් වීමටයි. 2005දී මහින්ද ජනාධිපති තරංගයෙන් ජයග්‍රහණය කළාට පසු එතුමා ගෝඨාභය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළා. එදා සිට මහත් ආයාසයෙන් සූක්ෂම ලෙස යුද සැලැස්ම හේතුවෙන් ශ්‍රී ලංකා නිර්භීත රණවිරුවන්ගේද නොපසු වස්නා උත්සාහයෙන් හා කැපවීමෙන්ද 2009 මැයි 18 වෙනි දින කෝටි ත්‍රස්තයන් විනාශ කර ලංකාව මාරයාගෙන් බේරා ගන්නට හැකි වුණා. මෙම ජයග්‍රහණයට එවකට සිටි ජනාධිපති, හමුදාපති සහ ගෝඨාභය අමතක කරන්න බෑ. යුද්ධය නිමාවෙන් පසු ඔහු නගරීකරණය දෙසට නෙත් යොමු කළා. කොළඹ නගරය හා අවට ප්‍රදේශ පිරිසිදු කර පැරණි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කර නව මහා මාර්ග, නව මං තීරු, නව වෙළඳ පොළවල් හඳුන්වා දුන්නා. කොළඹට පමණක් නාගරීකරණය සීමා වුණේ නැහැ. ගාලේ ලන්දේසි ගොඩනැගිලි අවන්හල් ලස්සන කළා. එතුමාගේ සේවය කියා නිම කරන්න අමාරුයි. අද දින තම 69 වෙනි වියට පාතබන ගෝඨාභය මැතිතුමාට නිදුක් නිරෝගී සහ සාර්ථක අනාගතයක් ලැබේවයි අපි ප්‍රාර්ථනා කරනවා.
අභිමානවත් මුරදේවතා යෝධ බල
අන්තිමට මගේ වාසනා
අනුහතේදී ප්‍රංශ ඉන්දුචීනයේ උපත ලැබූ නෝයෙන් වෑන් වයස 20දී මහායාන සාමණේර භික්ෂුවක් ලෙස සිවුරු පැළඳුවා. ඔහුගේ සාමණේර නාමය තමයි තීච් කුවැන්. වියට්නාම් බසින් තීච් යන්නේ තේරුම සාක්‍ය ගෝත්‍රය යන්නයි. උපසම්පදා ලැබූ පසු මේ භික්ෂුව ධර්ම ප්‍රචාරය කටයුතු වල නියැලී වියට්නාමය පුරා ඇවිදින්න වුණා. ඔහු කැම්බෝඩියාවේදී තේරවාද බෞද්ධාගමත් ඉගෙන ගත්තා. 80%කටත් වැඩිය අධික බෞද්ධ ජනගහනයකින් යුත් වියට්නාමයේ 60වැනි දශකයේදී රටේ නායකයා වුණේ කතෝලික බැතිමතෙක් වූ ජනාධිපති ඩීඑම්. රජයේ රැකියා, යුද හමුදා උසස් වීම, ව්‍යාපාර කටයුතු සහ ඉඩම් බෙදා දීමේදී ජනාධිපති කතෝලිකයන්ට වාසි සැලැස්සුවා. 80%ක් ජීවත් වූ බෞද්ධ ජනයක් කොන් කළා. DM වරක් කීවා, put your Catholic officers in sensitive places. They can be trusted. මේන් පේනවා ඉතා රහස්‍ය තැන් වැදගත් රැකියා සුළුතර ජනගහනයකින් යුත් කතෝලිකයන්ට දුන් බව. කතෝලික පූජකයන් තමන්ගේ හමුදා පවා තිබුණා. බලෙන් කතෝලිකයන් කිරීමට නොයෙක් පියවර ගත්තා. පන්සල් කඩා බිඳ දැම්මා. විශාලතම ඉඩම් හිමියන් වුණේ කතෝලික පල්ලියයි. වෙසක් දින බෞද්ධ කොඩි එසවීම තහනම් කළා. මෙයට විරුද්ධ පැන නැගී උද්ඝෝෂණයේදී පොලිසිය බෞද්ධයන්ට වෙඩි තිබ්බා. මේ විදිහට බෞද්ධයන්ට ඔවුන් අන්ත අසරණ වුණා. ඩීඑම්ගේ රජය මේ ගෙන ගිය අසාධාරණයට බෞද්ධ විරෝධී ව්‍යාපාරයට මුළු ලෝකයට මේ බව පෙන්වීමට ඉටාගත් බෞද්ධ භික්ෂු තීච් ක්වෙන් තමන්ගේ සිරුරට ගිනි තබා ගන්න ඉටාගත්තා. සිය ගණක් බෞද්ධ භික්ෂුන් හා භික්ෂුණීන් ඩීඑම් රජයට විරුද්ධව සයිගොන් නගරයේ පෙළපාලි ගියා. ජනාධිපතිගේ මාලිගය අසර මහපාරේ කොට්ටයක් තබා එහි පද්මාසන ආකාරයට භාවනා ක්‍රමයට වාඩි වී පෙට්‍රෝල් වත් කරගෙන අමිතාබ බෞද්ධ යනුවේ නමස්කාර කර ගිනි කූරකින් තම සිරුරට ගිනි තබා ගත්තා. මේ දුක්බර සිද්ධිය සිදු වුණේ 1963 ජූනි 11 වෙනි දින. මේ දර්ශනීය දුටු මාධ්‍යවේදී ඩේවිඩ් හොල්බස්ටම් කීවේ ඔහු ඒ දුටු දර්ශනය කවදාවත්ම දක්නට නොලැබේවයි යනුයි. එතුමා තම ශරීරයේ ගිනි ගනිද්දී කිසියම් අංගයක් සෙලෙව්වේ නැහැ. කිසිම ශබ්දයක් පිට කළේ නැහැ. නමුත් අවට සිටි ජනතාව විලාප දුන්නා. තීච් ක්වැන් භික්ෂුව ලිපියකින් ජනාධිපතිගෙන් ඉල්ලා සිටියා බෞද්ධන්ට සාධාරණ ඉෂ්ට කරන්න කියලා. මේ සිද්ධියෙන් පසු ඇමරිකන් එක්සත් ජනපදයේ ජනාධිපති ඩියම්ට බල කළා බෞද්ධ සංගම් සමග සාකච්ඡා කිරීමට. ඇමරිකාවේ සයිගොන් තානාපති කාර්යාලය වෙත ඇමරිකන් රාජ්‍ය ලේකම් දැනුම් දුන්නා. අවශ්‍ය පියවර නොගත හොත් ඇමරිකාව ඔවුන් සමග සුහද සම්බන්ධකම් නතර කරන බව. මෙයින් තැතිගත් වියට්නම් ජනාධිපති ජූනි 16 වෙනි දින බෞද්ධයන්ට පහසුකම් ලබා දීමට කටයුතු කළා. ලෝ වටා ප්‍රසිද්ධියට පත් වූ ගිනිගෙන දැවන භික්ෂුවගේ ඡායාරූපය ලෝ මහජන මතය ඇවිස්සුවා. රට තුළ ඩියම්ගේ අසාධාරණ පාලනය කෙරෙහි කාගෙත් මෙත් යොමු වුණා. මේ අතර ජනාධිපති ඩියම්ගේම හමුදාවේ සමහරු ඔහුට විරුද්ධ වී ඔහු බලයෙන් නෙරපා දැමුව අතර ඔහු මරණයට පත් වුණා. ඒ නොවැම්බර් මාසයේ කලකම් පල දෙන බව සත්‍යයක්. මෙල්කන් බ්‍රවුන් නම් ඡායාරූප ශිල්පියාගේ දැවෙන භික්ෂුව ඡායාරූපය ලෝ වටා යෑමෙන් එදා වියට්නාම් බෞද්ධයන්ට වූ අසරණකම ගැන ලෝ ජනයා දැනගත්තා. මේ ඡායාරූපය අදටත් ඇඟ කිලි පොලා යන්නක්.
සසර සාගරේ කුමට නැටුම් කෙලි කවට සිනාදා කුමට නැටුම් කෙලි කවට සිනාදා මරුට නොමැත කිසිවිතක දිස්වාදා ඔබට නොදන්වා මහුමිසාදා යන්නට සිදුවන්නේ ඉන්නට බැරිවන්නේ නොතිර සසර සාගරේ ඉක්ද මැරේ යලි පිපිදේ නොතිර සසර සාගරේ නොතිර සසර සාගරේ කුණු කය නිසරුයි නැත පවතින්නේ කල හොල පමණයි මෙලොව දැනෙන්නේ නැති වැලිකම ලෙග දුක ඇතිවන්නේ අපටයි මිනිස්සුනේ ඇයි ඒ නොසිතන්නේ නොතිර සසර සාගරේ ඉපිද මැරේ යලි විපිදේ නොතිර සසර සාගරේ නොතිර සසර සාගරේ
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ වැඩිම වසර ගානක් රජ කළ දිවැනි එලිසබෙත් මහරජන ලන්ඩනයේදී කිරිලු පැළඳුවේ 1953 ජූනි 2 දිනයි. දැන් ඇය සිංහාසනාරූඪ වී අවුරුදු 65ක් සම්පූර්ණ කළා. එය ලෝක වාර්තාවක්. තවත් කාලයක් නිරෝගීව ජීවත් වීමට අපි සුබ පතනවා. ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයන් 29ක් තිබෙනවා. අන්තිමටම ප්‍රාන්තයක් වූයේ තෙලංගනායි. ඒ 2014 ජූනි 2 දින. එම ප්‍රදේශයේ ප්‍රධාන නගරය ලෙස සැලකෙන්නේ හයිදරාබාද් නගරයයි. ඔවුන්ගේ මව් බස තෙලුගු බසයි. මේ ප්‍රදේශය දියමන්ති හා මැණික් වලටද ප්‍රසිද්ධයි. ලෝක පූජිත කොහිනූර් දියමන්තිය හා හෝප් දියමන්තියද ලැබුණේ මෙහි ආකරවලින්. දෙවැනි ලෝක යුද්ධයේදී යුදෙව්වන්ට මුහුණ දෙන්න වූ කම්කටොළු හේතුවෙන් 1945 මිත්‍රපාක්ෂිකයන් යුද්ධය ජයග්‍රහණය කළ පසු යුදෙව්වන්ට ඉන්න හිටින්න තැනක් ගැන සාකච්ඡා කරා. එහි ප්‍රතිඵලයක් වශයෙන් වසර 2000කට පසු 1948 මැයි 14 දින යුදෙව් රාජ්‍යයක් බිහි වුණා. එය ඊශ්‍රායල් නමින් ලෝකයට එක් වුණු අතර මුල්ම ආගම ඇති වුණේ බෙන් ගූරියන්. ටෙල් අවිව් එහි ප්‍රධාන නගරය වූ අතර 1967 දින 6 යුද්ධයෙන් පසු ඔවුන් ජෙරුසලම අල්ලා ගත්තා. ඊශ්‍රායල් සේනා ජෙරුසලම් නගරය අල්ලා ගත්තේ 1967 ජූනි 7 දින. අද වෙනතුරු ඒ අල්ලාගත් ප්‍රදේශ ආපසු අයිතිකාරවන්ට බාර දුන්නේ නැහැ. ඒ ප්‍රදේශ යුදෙව් ජනයා ලෙසසල් ඒ ප්‍රදේශ ඔවුන්ගේ ලෙසසලකා යුදෙව්වන් එහි පදිංචි කළා. යුදෙව් පලස්තීන සටන දිනපතාම වාගේ තවමත් පවතිනවා. ඊශ්‍රායලයේ ජෙරුසලම තම අගනුවර කරගත්තා. දෙමළ සංවිධාන වන්නි මෙහෙයුමෙන් මියගිය අය සහ අතුරුදහන් වූ බව කියන දෙමළ සිවිල් වැසියන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා දැන් කෑ ගහනවා. රජයේ සමහර ඇමතිවරු සංහිඳියාව ගැන කතා කරමින් කොටින් මිරිමැරූ සිද්ධීන් සාධාරණ බවත් කියනවා. එහෙත් අරන්තලාවේදී භික්ෂූන් 31 නමක් සත් ඝාතනය වීම ගැන කිසිම හාහුවක් නැහැ. එදා මේ විනාශය සිදුවේ 1987 ජූනි 2 දින. දැනට අවුරුදු 31කට පෙර කැලණිය රජමහා විහාරයේ වන්දනා කිරීම සඳහා බස්රියකින් ගමන් කළ මේ භික්ෂු පිරිස අරන්තලාවේ කැලේදී කඩුවලින් කපා වෙඩි තබා මරා දමනු ලැබුවේ දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින්. මේ අය අතර කුඩා සාමණේර හිමිවරුන්ද සාමාන්‍ය සිවිල් වැසියන්ද සිටියා. නමුත් මෙහි සිටි භික්ෂුන් වහන්සේලා 4 බරපතල කැපුම් තුවාල ඇතිව කෙසේ හෝ පැනගොස් දිවි ගලවා ගත්තා. ඒ අය තමා මෙහි සියලු විස්තර පසුව අනාවරණය කළේ. මේ සමූහ ඝාතනය ගැන නැගෙනහිර කොටනායක රමේෂ් නගුලන්ට චෝදනා ඉදිරිපත් වුණා. නමුත් මේ සංහාරයට උදව් කළ පිරිස් තවමත් වැජඹෙනවා. අපේ සිංහලයන් වෙනුවෙන් කතා කරන සිංහල සංවිධාන ඔවුන් ජාතිවාදීන් ලෙස හංවඩු ගැහෙන නිසා මේවාට ඉදිරිපත් නොවී සිටිනවාද? නිහඬව නොසිට හඬ නැගුවොත් හිරේ විලංගුවේ වැටිතයි කියා සැක හිතනවාද?
talave uvatam duvan talave susum genave mahasangaruvan nesuve arantalave uvatam duvan talave susum genave mahasangaruvan nesuve oson koya davasaka pera min tala kandumu tunata udun desuva dahama ragena mindu samindu gadadina sita තාම පැතුරුණා මහසඟ වුණ බිහි වුණා පෙර සිට සහන සැලසුණා යාමග සැවම යොමු වුණා සුමඟට අරන්තලාවේ උවතක් ගුවන්තලාවේ සුසුම් ගෙනාවේ මහසඟ රුවන් නැසුවේ කරවමින් එදා සලස්වරටම සෙත සංග රත්නය වෙතට පුදා කැලවෙන්නට සංසාරෙන් තම් දෙසා එදා මෙදා කළ සේවය අගයමු අපි නිවන් දකින්න දුරාසද මාකරුණා මෙතින් තිරුණ උත්තම සංඝ රුවන අපේ යහුනේ නා ලක්දන වෙත බෑව බුදු දාම දහම දැනා දිවි ගෙවන වැසියන් ශ්‍රී ලක්දීපේ නාන මෙනා මිනිමරුවන් සිදු කර ඇත මේ පාපේ අරන්තලාවේ ුවතක් ුවන්තලාවේ සුසුම් ගෙනාවේ මහ සඟරුවන් නැසුනේ සුහතේ පොසොන් මාසේ කොසිනා හිමිවරු පින්කම සිදු කර යලි වඩින දවස ඇදුනා බසුරිය හෙමිහිට අරන්තලා කමෙන් සුවසේ ලැබුණා අන නවතු වන්න මරුවන් සිට පාර දෙපසෙ නැගලා ඒ බසුරකයට මිනි මරුවන් කිව්වා මෙහෙම උඹලා සේරම මරනවා සද්ද නොකර ඉඳිමු කියලා වෙටි කඩු පිහිගෙන ගැසුවා තව වැරෙන් බොම බැඳලා කිව්වත් මිනිමම් පිරිස ඇහුවේ නෑනේ අරන්තලාවේ පුවතක් පුවන්තලාවේ සුසුම් ගෙනාවේ මහ සඟරුවන් නැසුවේ
සිටින්නේ නව ශ්‍රීලන්තේ ඔක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ප්ලැනට් FM 104.6 ඔස්සේ සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ගුවනට මුසවන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනටයි ලෝකෝතන සිටියත් දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/janmabhoomi වෙබ් අඩවිය හරහා අන්තර්ජාලය ඔස්සේ මීට සවන් දිය හැකියි. සුරතල් සතුන්ගේ සොහොන්බිම කොළඹ 13 පිහිටි මට්ටක්කොළේ ප්‍රදේශයේ ඇති කාක දූපත ගැන ඔබ අසා ඇති. වසර ගණනාවකට උඩදී මෙහි සිදු වූ රීටා ජෝන් ඝාතනයෙන් පසු මේ පැත්තට ඒමට මිනිස්සු බය වුණා. නමුත් අද තත්ත්වය වෙනස්. කැලෑ ලැහැබ වලින් ගහණය වූ මේ දූපත 2010 පිරිසිදු කෙරුණා. කාක දූව වෙරළ උද්‍යාන කළමනාකරණය සමිතිය ආරම්භ වන්නේ ඒ වසරේ. යුද්ධයේ නිමවීමෙන් පසු නගර අලංකාරකරණයද තැනක් දුන් එම රජය අමුතු තාලේ සුසාන භූමියකට හෙක්ටයාර් 7.8ක් වෙන් කර දුන්නා. එදා බිහි වුණේ සුරතල් සත්ව සුසාන භූමියයි. මේට ප්‍රථම බොහෝ දෙනා තමන්ගේ සුරතල් සතුන් මැරුණු පසු එම මල සතා වැල්ලේ බුමදානය කරනවා. සමහර විට වැඩි ගැඹුරු නැති වලවල් වලට මේ මියගිය සුරතල් සතුන් වැළලූ විට තවත් සතුන් ඇවිත් ඒවා හාරා දමා මලකුණු කනවා. විශේෂයෙන් ඌරන් මෙහි ගැවසී මේ පළාතම ගඳගස්සනවා. මේවා නිසා මේ නව අදහස එළිදුටුවා. ලෝක බැංකුවේ ආධාර ඇතුව මේ ප්‍රදේශයේ සංවර්ධනය කෙරුණා. බල්ලන් ප්‍රදාන කරගෙන සුරතල් සතුන්ට සොහනක් හදන අදහස අනුව දැන් ඕනෑම විටක තමන්ගේ සුරතල් සත්තු මියගිය විට මෙහි භූමදානය කිරීමට පහසුකම් තිබෙනවා. ජීවිත කාලය තුළදී තමා සමග සෙනෙහසෙන් සිටි සුරතල් සතාගේ ආත්මයට සැනසීමක් දෙන්නටත් ඔවුන්ට ගෞරවාන්විත අවමංගලයක් දීමටත් මෙතන අය උදව් කරනවා. එහි නම ක්‍රෝ අයිලන්ඩ් බීච් පාක් යනුයි. මේ ලංකා ප්‍රථම හා එකම සුරතල් සතුන්ගේ සොහොන් බිමයි. සමහර අය ඔවුන්ගේ සොහොන මත බල්ලාගේ ඡායාරූපය තන නමද කොටනවා. කපන්න කපන්න වැවෙන දල රයිනෝසරස්ගේ නාසය උඩ දිගින් වැඩි දල දෙකක් තිබෙනවා. ඉදිරියෙන් තිබෙන දලේ ඊට පිටුපසෙන් තියෙන දලයට වඩා දිගයි. මේ දල දෙක රළු බවින් වැඩි. බැලූ බැල්මට ඕනෑ කෙනෙකුට සිතෙන්නේ ඇද්දල වගේ මේ දල දෙකත් අස්ථිවලින් නිර්මාණය වෙලා තියෙනවා කියලයි. නමුත් ඒ එසේ නොවේ. රයිනෝසරස්ගේ දල හැදිලා තියෙන්නේ සිහින් කෙස්වලින්. තවත් පැහැදිලිව කියනවා නම් මේවායේ තියෙන්නේ කෙරටින් කියන සංයෝගයයි. මිනිසුන්ගේ නියපොතු හා කෙස්වලින් වැඩි ප්‍රතිශක්තියක් තියෙන්නේ කෙරටින්. ඉතින් අපේ නියපොතු හා කෙස් කපන්න කපන්න නැවතත් දිගට වැවෙනවා. ඒ වගේම රයිනෝසරස්ගේ දලය අගිස්ස කපා දැමුවොත් ඒ නැවතත් වර්ධනය වෙනවා. මේ වර්ධනය වීම සිදුවන්නේ දිග ප්‍රමාණයේ යම් අවස්ථාවක් දක්වා පමණයි. නමුත් රයිනෝසරස්ගේ ජීවිත කාලය පුරාම මිනිසාගේ වගේම එය ජීවිත කාලය පුරාමත් සිදුවෙනවා. ඇඟිලි නැත්නම් දිවටත් පුළුවන්. අපි දන්නා විදිහට එකිනෙකාගේ ඇඟිලි සලකුණු සම්පූර්ණයෙන්ම එකිනෙකාගෙන් වෙනස් වෙනවා. නිවුනුන්ටත් එහෙමයි. එක් අයෙකුගේ ඇඟිලි සටහන් තවත් කෙනෙකුට පිටාන්නේ නැහැ. නමුත් මිනිසුන් එකිනෙකාගෙන් වෙනස් වන්නේ ඇඟිලි සලකුණු විතරකින්ම නොවේ. මිනිසාගේ දිවේ සලකුණක් ගත්තොත් ඒකත් සම්පූර්ණයෙන්ම එකිනෙකාගෙන් වෙනස් වෙනවා. නමුත් දිවේ සලකුණු ලබා ගැනීමට නිසි ක්‍රමවේදයක් තවමත් සොයාගෙන නැති නිසා එය නීතිමය කටයුතු වලට පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ඉදිරියේදී ඇඟිලි සලකුණු මෙන්ම දිවේ සලකුණද ලෝකයේ පාවිච්චියට ඒමට වැඩි කාලයක් ගත නොවන බව පැහැදිලියි.
Kisi ve kutak den. පමණක් කිසිවෙකුටත් දෙන්න සිත පමණක් කිසිවෙකුටත් දෙන්න.
ආචාර්ය එන්.එම්. පෙරේරා මෙරට දේශපාලන ඉතිහාසයේ මහත්මා දේශපාලනයේ නිරත 44ට ආචාර්ය එන්.එම්. පෙරේරාද ඇතුළත් වෙනවා. 1905 ජූනි 6 වෙනිදා ඔහු උපන්නේ ග්‍රෑන්ඩ් පාසී නිවසකයි. ඔහුගේ පියා නානයක්කාර පතිරගේ ඒබ්‍රහම් පෙරේරා විය. ඔහු විවාහ වූයේ විද්‍යාලංකාර පරිවිනාධිපති අතිපූජ්‍ය ලුණුපුකුණේ ධම්මානන්ද මාහිමියන්ගේ සොහොයුරයක් සමගයි. මේ යුවළගේ සිව්වැනි දරුවා වූයේ නානයක්කාර පතිරගේ මාටින් පෙරේරා නොහොත් එන්.එම්. පෙරේරාය. පසු කලෙක විපක්ෂ නායකවරයෙකු මුදල් ඇමතිවරයෙකු මේ කෘතිහස්ත දේශපාලඥා මෙරට නිපද වූ ප්‍රථම සිංහල චිත්‍රපටියේ ප්‍රධාන නළුවාද වුණා. එන්.එම්. මුලින්ම අයවැය ලේඛනයක් සකසාගෙන ඇත්තේ කුඩා වියදී. ළමා කල සිටම අර පරිස්සමට අවධානය යොමු කළ ඔහුගේ පැරණි දින පොතක මෙන්න මෙහෙම සටහන් වෙනවා. අයියා දීපු 7-10 7-2 කඩලා කෑවා. 7-2 පැන්සලයක් ගත්තා. හිඟන්නෙකුට 7ක් දුන්නා. 7 මකන කෑල්ලක් ගත්තා. 7-3 තේ බිව්වා. තව 7ක් ඉතුරුයි. කුඩා වියේදී එලෙස සටහන් තැබූ අයකු පසු කාලයක මෙරට මුදල් ඇමතිවරයා වී පාර්ලිමේන්තුවට අයවැයක් ඉදිරිපත් කරන සිදුවෙතයි එදා කවුරුවත් නොසිතන්නට ඇත. 1934 රට පුරා ව්‍යාප්ත වූ මැලේරියා වසංගතයේදී කෑගල්ලේ දිලිඳු ජනතාවට පරිප්පු බෙදා දෙමින් ජනතා සේවයට එක් වූ එන්.එම්. 1935 ඇරඹු සමසමාජ පක්ෂයේ ආරම්භක සමාජිකයෙකු වුණා. රුවන්වැල්ල අසුනින් පාර්ලිමේන්තුවට පැමිණි සිට ඇඩ්ලින් මොරමුරේ කුමාරහාමි මහත්මිය පරදවමින් දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වා එන්.එම්. සමසමාජයේ අනිකුත් නායකයන් සමග 1940 සිරගත වුණා. සිරගෙන් පැනගත් එන්.එම්. ඉන්දියාවටද ගියද වසරකට පසු ඔහු පොලිසියට අසු වුණා. ලංකාවට වූ පසු ඔහු දෙවසරක කාලයක් බදුලේ බන්ධනාගාරයේ සිරගතව සිටියා. 1947 පැවති මහමැතිවරණයෙන් විපක්ෂ නායක ධූරයටපත් එන්.එම්. 54 කොළඹ පුරපති ලෙසට තනතුර ගත වුණා. යලිත් 56 සිට 60 දක්වා අතර කාලයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ විපක්ෂ නායක ධූරයටපත් වුණා. 64 සිට 65 සහ 70 සිට 75 දක්වා මෙරට මුදල් ඇමතිවරයා වූයේද මේ එන්.එම්. පෙරේරා මහත්මයා. ඔහු සමගි පෙරමුණ රජයේ මුදල් ඇමතිවරයව සිටියේදී 1972 එවකට විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ නිල පුවත වූ සිය රට පත්‍රයේ එන්.එම්. ගේ අයවැය ඉදිරිපත් කිරීමට නියමිත දිනට පෙර සිය රට පත්‍රයේ සිරස්තලයේ වූයේ තොටලග මාටියාගේ කරණම් හෙට පාර්ලිමේන්තුවට යන්නයි. එන්.එම්. පසුදින අයවැය ඉදිරිපත් කරන්නට පාර්ලිමේන්තුවට ආවේ වම්මතින් අයවැය සඳහන් බ්‍රීෆ් කේසයක් දකුණු කිහිල්ලේ සියරට පත්‍රයත් ගසාගෙනයි. අයවැය කතාව කරන්නට කලින් පාර්ලිමේන්තුව අමතින් ඔහු මෙසේ කීවා. මගේ පියා ගැන තොට ළඟ කවුරුත් දන්නවා. විශේෂයෙන්ම අබරං කීවහම කවුරුත් අඳුනනවා. මගේ තාත්තා පොඩි මිනිහෙක්. මං ඉපදුනේ පුංචි ගෙදරක. තාත්තා පරණ තාලි කෙනෙක්. ඔහු මැරෙන තුරම කොණ්ඩෙ බැන්දා. බොහොම අමාරුවෙන් තමයි ඔහු දියුණු වෙන්න උත්සාහ කළේ. ඔහු සමසමාවාදියෙකුත් නෙමෙයි. ඉතින් මං ඔය කියන විදිහේ දුප්පත් පවුලකින් පැවතගෙන යන කෙනෙක්. ඒ නිසා තොට ළඟ මාටින් කියලා මාව අඳුන්වට මට ඒක මදි පුංචි කමක් නොවේ. මං රිදී හැන්දක් කටේ ගහගෙන ඉපදුණු කෙනෙක්කුත් නොවේ. ඒ තමුන්නාසේලාගේ නායකයා මේ සභාවේ ඉන්න දැදිගම මන්ත්‍රීතුමා දඩ්ලිසේනායකත් මමත් ඉගෙන ගත්තේ එංගලන්තේ එකම විශ්වවිද්‍යාලේ. එතුමා පෝලෝ සෙල්ලමින් සමත් වුණා. මම PhD විභාගයෙන් සමත් වුණා. අපි දෙන්නගේ වෙනස ඕන ඕකයි. එන්.එම්. පෙරේරා තම කතාව හැඟීම් බරව කරගෙන යද්දී සභාවේ බොහොම මන්ත්‍රීවරුන්ගේ දෙනෙත් බිමට බර වුණා. සභාව මදකට නිහඬ වූ පසු එකවරම සභා ගෙමෙන් නැගී සිටි එවකට විපක්ෂ නායක ඩඩ්ලි සේනනායක තම පක්ෂයේ සිය රට පත්‍රයේ පළ වූ සිරස්තලය ගැන තමන්ගෙන් සමාව ඉල්ලා සිටියා. ඒ එදා මහත්තුරුන්ගේ දේශපාලනයේ එක් අවස්ථාවක්. මේ රට මුදල් ඇමතිවරයා සිටි නිවසක් නොමැති ඔහු බොරැල්ලේ කොටාපාරේ කුඩා නිවසක ඉදිකරගත්තේ ලංකා බැංකුවේ ණය මුදලක් ලබාගෙනයි. සරල චාම් ජීවිතයක් ගෙවූ මේ කෘතහස්ත දේශපාලඥයා 1979 අගෝස්තු 14 වෙනිදා දිවියෙන් සමුගත්තා.
බැඳිල්ල බැඳිල්ල කිව්ව විටම එකවරම මතක්වන්නේ කසාද බැඳිල්ලයි. කසාදයට පෙර කරන්නේ පෙම් බැඳිල්ලයි. පෙම් බඳින්නේ නැතුව විවාහ වන අයත් ඉන්නවා. කොයි විදියට බැඳත් කරදරයක් නැතුව පෞල් ජීවිතය ගෙවන්න පුළුවන් නම් ඒ ඉතාමත් හොඳයි. ඒත් සමහරු යන්තම් කරදඬු උස්සෙත්ම කසාද බඳිනවා. ඒ වගේ ජීවිතේ තේරුම් නොගෙන කඩිමුඩියේ කසාද බඳින කොල්ල කෙල්ලෝ ප්‍රශ්න ඇති වෙන විට දඟලන්නේ බැඳිල්ල ලිහා ගන්නයි. නමුත් මේ බැඳිල්ල ලිහා ගන්න එක බඳිනවාගේ ලෙහෙසි නෑ. ඒට උසාවි ගානේ රස්තියාදු වෙන්න ඕනේ. මුදල් වියදම් කරන්න ඕනේ. වෙද මහතා පත්තු බඳිල්ල කරන්නේ අතපය කැඩුනහමයි. ඒ රෝගියාගේ කැඩුණු ස්ථාන සවි කරන්නයි. මෙහෙම පත්තු බැඳලා ඊළඟට වෙදමහතා රෝගියාට තෙල් බඳිනවා. තුවාලයක් සිදු විට කෙරෙන්නේ බෙහෙත් බැඳිල්ලයි. ඒ වුණත් හිත කැඩුනොත් බෙහෙත් බැඳිල්ලෙන් සනීප කරන්න බැහැ. සමහරු මෙයින් මිදීමට අත් බැඳගෙන කල්පනා කරනවා. ඌමනාවට වඩා කල්පනා කර සිත් අවුල් කරගත් විට පිස්සු වැටුණු පසු අතපය දෙකම බැඳිල්ල මානසික රෝහලේදී කෙරෙනවා. ඇස් බැඳිල්ල කෙරෙන්නේ අවුරුදු උත්සවවලදී අලියාට ඇස් තබන වෙලාවටයි. පොංචි දරුවන් හැංගි මුත්තන් කරන්නේ ඇස් බැඳගෙනයි. ඉස්සර නම් කෙසෙල් බැඳිල්ල කළේ ස්ත්‍රී පක්ෂයයි. බොහොම පැරණි කාලේ නම් පුරුෂ පක්ෂයද කෙස් බැඳා. නවම මෝස්තර අනුව දැන් තරුණියන් කෙස් කපන අතර තරුණයන් කෙස් බැඳිල්ල පටන්ගෙන තිබෙන බව නිරූපණ උත්සවලදී දකින්නට ලැබෙනවා. දත් ලෙඩක් සෑදී හෝ වයසට ගිය විට දත් හැලුණු නිසාද එම රෝගියාට දත් බැඳිල්ල කරන්නේ දත් දොස්තරයි. නඩුකාර උන්නාන්සේ වැරදිකරුවන්ගේ ඇඟ බඳිනවා. ඇඟ බැඳ අයගේ ශරීරය ඇත්තටම බැඳලා නැති වුණාට ඔවුන්ට ඕනෑ විදිහට ක්‍රියා කරන්නට බෑ. නීති රීති පද්ධතියක් ඒ අයට පිළිපැදිය යුතුයි. සැකකරුවන් වී උසාවි ගියාම හිරේ නොවැටුණත් ඒ අයට ඇප බඳින්න වෙනවා. නූතන ශ්‍රී ලංකාවේ පුවත්පත් වලින් නිතරම දකින්නේ උසාවියටගෙන දවසක් දෙකක් බන්ධනාගාර රෝහලේ සිට ඊළඟට ඇප බැඳ සිනාසෙමින් එළියට එන පුද්ගලයන්. කවුරු හෝ භූතයෙකුට හෝ කළුරේ සැලවීමකට හෝ තිගැස්සී බය වුණොත් ඒ තැනැත්තාට කට්ටඩිය ඇප නූලක් බඳිනවා. ඉන්පසු ඒ ඇප නූල කඩන්න ලොකු තොවිලකුත් නටනවා. සියලු සත්වයන්ට සෙතක් වනට ප්‍රාර්ථනා කරන අපගේ බෞද්ධ භික්ෂූන් පිරිත් නූල් බඳිනවා. දේවාලයේ කපුරාල කරන්නේ කප්පොටවල් බැඳිල්ලයි. මේ හැම බැඳිල්ලක්ම කෙරෙන්නේ රෝගවලින් මිදෙන්නයි. තණ්හාවෙන් පිරුණු ලෝකයක මිනිසා කරන්නේ සල්ලි මිටි බැඳිල්ලයි. මෙහෙම බැඳ සල්ලි බැංකුවේ තැන්පත් කරනවා. නමුත් දුප්පත් මිනිහට සල්ලි මිටි බැඳින්නට වත්කමක් නැහැ. ඔහු තමගේ දවස ගෙවන්නේ ඊළඟ වේල පිරිමරහගන්නේ කෙසේද යනු කල්පනා කරමින්. ඉතින් දුප්පතා දර මිටි බැඳින්නේ ඒවා විකුණා තම කුස පුරවා ගන්නයි. වෙස් බැඳිල්ල කරන්නේ නටන්නට පෙරයි. නමෝ විත්තියෙන් හිස් වෙස් බැඳිල්ල මංගල්‍යයක් ලෙස ගන්නවා. මේ නිසා හැංගි හැංගි වෙස් බැඳත් නටන්නේ එළියේ යයි කතාවකුත් තියෙනවා. හිසේ රෙද්දක් බැඳිල්ලට කියන්නේ ජටා බැඳිල්ලයි. ගොවියෙක් ඒ වගේම රෙද්දක් හිසේ බැඳිනුට කියන්නේ කඩ වැස්ම බඳිනවා කියා. වතුර බැඳිල්ල කළේ කුඹුරටයි. කුඹුරේ බැඳ වක්කඩ කඩා ගොයමට වතුර ගන්නවා. පොත් බැඳිල්ල කරන්නේ ඒවා වැඩි කල් ආරක්ෂා වෙන්නයි. ෆයිල් බැඳිල්ල කරන්නේ කන්තෝරුවේ. ලිපි බැඳිල්ල කරන්නේ තැපැල් පියුම් මහතයි. සමහර විට බැඳ ඡන්ද කාඩ් මිටි පසුගිය දවස්වල ලිංගවල තිබී හමු වුණා. වත්ත වටේ බැඳින්නේ වැටවල්. ඒ සතුන්ගෙන් ආරක්ෂා වෙන්නයි. ගස්වල ගොක්කොල බැඳින්නේ ඒවා දෙවියන්ට වෙන් කිරීමටයි. සමහරු වැටෙන් ආසන්න ඇලවුණු ගස් බැඳලා ඒවට ආරක්ෂාව සපයනවා. හරක් බැඳින්නේ ගස්වලයි. දඩබ්බර කොල්ලන්ව ගස්වල බැඳින්නේ දිමිකොටුද දමලා. දෙමාපියන් එසේ කළේ උන්ව හීලෑ කිරීමේ අදහසින්. මේ සියලු දෙයටම වඩා දුකට බැඳෙන්නේ රටක් පාළුවේ දිනෙන් දින ආර්ථික පසුබෑමකට පත්වෙන්නේ කිසිත් නොකර අත් බැඳගෙන බලාගෙන සිටින පිරිසක් නිසායි.
රපන් ගසන්නට සුබ මොහොතක් ආවා. ඇතුම් ලොවේ මල් සිහින සැබෑවි අලුත් යුවළඟාවා. මල් අහුරක් ගෙන දෙදෙන තුරුළු වී සුපෙම් සිනහ පෑවා. ජය මංගලම් වේවා. අතරින් එන්නේ සතුටු කඳු මැද සිනහ ගලායන සුබ මොහොතක් ආවා. තොරන් බඳින්නට
රබන් ගසන්නට සුබ මොහොතක් ආවා. සතුන් ලොවේ මල් සිහින සැබෑවි අලුත් යුවරණාවා. මල් අහුරක් ගෙන දෙදෙන තුරුළු වී සුපෙන් සිනහ පෑවා. ජය මංගලම් වේවා. ගුණ නැන ඇති දූ දරුවන් ලැබිලා පිරිලා යස ඉසුරෙන් ඉරි පැනි ඉතිරෙන පෙම් රස ඉතිරෙන සුබ මොහොතක් ආවා. උරන් බඳින්නට රබන් ගසන්නට සුබ මොහොතක් ආවා. ඇතුම් ලොවේ මල් සිහින සැබෑවි අලුත් යුවළඟාවා. මල් අහුරක් ගෙන දෙදෙන තුරුළු වී සුපෙන් සිනහ පෑවා. ජය මංගලම් වේවා. අලුත් අඳක් හෙට වැබලේවා. අදත් හෙටත් ජීවිතය සදා එක මකුල් ගෙයක් වේවා. උරන් බඳින්නට රබන් ගසන්නට සුබ මොහොතක් ආවා. ඇතුම් ලොවේ මල් සිහින සැබෑවි අලුත් යුවළඟාවා. ගෙන දෙදෙන තුරුළු වී සුපෙම් සිනහ පෑවා. ජය මංගලම් වේවා. ජය මංගලම් වේවා. ජය මංගලම් වේවා.
මෙතෙක් සොයාගෙන ඇති ලොව වේගවත්ම සත්වයා ලෙස සැලකෙනුවේ චීතා බව ඔබ දන්නවාද? පැයට කිලෝමීටර් 112ක් පමණ වේගයකින් තම ගොදුර වෙදට ළඟා වෙන්නට ඌට හැකියි. චීතාගේ වේගවත් භාවයට උගේ කොඳු වැට පේලිය හේතු වෙනවා. එසේම වේගය වැඩි කිරීමට තමාට පිහිටා ඇති ඉතා දැඩි පේශී සහිත පාද මේට උපකාරී වෙනවා. ඔවුන් ලෝකයේ දකින්නට ඇත්තේ උතුරු දකුණු නැගෙනහිර අප්‍රිකානු රටවලයි. චීතාවන්ගේ ගණන දැනට 7000ක් 8000ක් තරම් සුළු ප්‍රමාණයක් බව සත්ව විද්‍යාඥයන් සඳහන් කරනවා. මේ අනවසර දඩයම්කාරයන්ගේ ක්‍රියාවයි නිසා. මල මුහුද. ජෝර්දානයත් ඊශ්‍රායලයත් අතර පිහිටි මල මුහුදෙහි ජලය මත සිටිය හැකි අතර එහි කිමිදීමට නොහැකි. ඊට හේතුව වන්නේ එම ජලෙහි ඇති අධික ලවණ සාන්ද්‍රවණතාවයයි. මල මුහුදේ ලවණතාවය සාමාන්‍ය මුහුදෙහි මෙන් 8 ගුණයක්. ඊට ප්‍රධාන කරුණු වන්නේ මල මුහුද වෙන් කරන සාගර හෝ මුහුදු සමග සම්බන්ධයක් නොවීමයි. සිරියා වැනි විශාල කාන්තාරවල මැදිව පිහිටි නිසා අධික වාෂ්පීකරණයත් යුක්ත වෙනවා. ලවණ අධිකකම නිසා මෙහි මත්ස්‍යයන් නැහැ. ජෝර්දානයත් ඊශ්‍රායලයත් මෙම ලුණු උපයෝගී කරමින් ඖෂධ වර්ග, විවිධ රසායන වර්ග, තීන්ත වර්ග, රසායනික පොහොර වැනි දෑ නිෂ්පාදනය කරනවා. තවද පොටෑෂ්, බ්‍රෝමයිට්, මැග්නීසියම් වැනි ඛනිජ වර්ගද මෙම ලුණු වල අන්තර්ගත වී ඇති හේයින් එම රටවලට හොඳ ආදාය මාර්ගයක්ද ලැබෙනවා. මල මුහුද මුහුද මට්ටමින් මීටර් 420ක් පහළ ස්ථානයක පිහිටා ඇති අතර මේ විශේෂ පිහිටීමට හේතුව ඇත්තේ පෘථිවිය නිර්මාණය වීමේදී ඇති වූ ගලා බැස්මක් සිදුවී ඇති බව නිම්නයක් හේතුවෙන්. මිල අධික බිම්මල්. ඉංග්‍රීසියෙන් ෆංගස් කියන්නේ පුස්. හැබැයි අපි පුස් කනවා. අපිව පුස් කනවා නොවේ. අපි රසකර කර කන බිම්මල් එක්තරා පුස් වර්ගයක් තමයි. අපි දන්නා බිම්මල් ඕනෑම තැනක වැවෙනවා. ඒ වුණාට වයිට් ඇල්බ් ට්‍රෆල් නම් පුස් වර්ගයේ හැම තැනම හැදෙන්නේ නැහැ. ඒවා සොයාගන්න හැකිවන්නේ ඉතාලිය, ක්‍රෝයේෂියා, ටස්කනි වගේ රටවල් වලින් විතරයි. ඒවා හැදෙන්නේ පොළව යට. ඉතින් මිනිසාට ඒවා තියෙන තැන් හරියටම හොයාගන්න අමාරුයි. ඒ නිසා මේවා සොයාගන්න එහි සුවඳ ආග්‍රාණය පුහුණු කරපු සුනකයන් යොදවලා තිබෙනවා. මේවා කිලෝ එකක් ඇමරිකන් ඩොලර් 3000ක් විතර වෙනවා. රුපියල් වලින් නම් 480,000ක්. එයට හේතුව ඒවා දුර්ලභ වීමත් පෝෂ්‍ය ගුණෙන් ඉතාම බහුල වීමත් නිසා. සිංහල චිත්‍රපට ඉතිහාසයේ දිගම තේමා ගීතය. සිංහල චිත්‍රපට ඉතිහාසයේ දිගම තේමා ගීතය ඉංග්‍රීසි ගීයක් ලෙස සංගීතය නිර්මාණය කළේ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා. 87 වෙනි හැවිරිදි ඔහු දැනට ඔස්ට්‍රේලියාවේ තම දරුවන් සමග ජීවත් වෙනවා. ජේඩීඑල් පෙරරාගේ අධ්‍යක්ෂණයක් වූ රෝමියෝ සහ ජුලියට් කතාව චිත්‍රපටියේ ඒ දිගම තේමා ගීතය රචනා කළේ මර්සලින් ජයකොඩ පියතුමා. ඉංග්‍රීසියෙන් ගායනා කළේ හෙළයේ මහා සංගීතඥ සුනිල් සාන්තයන්. My Dreams Are Roses For My Love. එය තමා එම ගීතයේ නම. එතුමාගේ සිංහල ගීත හඳපානේ ඕලු පිපිලා පරම්පරා ගණනාවක් තුළ ජනප්‍රිය ගීතයන්. අදටත් විනෝද ගමනක් හෝ සාදයකදී මේවා ගයන්නේ වැඩිහිටියන් පමණක් නොවේ. රෝමියෝ ජුලියට් කතාව 1969 දෙසැම්බර් 21 වෙනි දින තිරගත වුණා. එහි ප්‍රධාන චරිතයන්ට පණ පෙව්වේ ඩග්ලස් රණසිංහ සහ මෝනා මංගලා. පසු කාලික ජනප්‍රිය නළු විජය කුමාරතුංග මෙහි ඉතා සුළු කොටසක විනාඩි කීපයක චරිතයක රඟපෑමක් කළා. හන්තාවේ කතාවේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ ඉන් පසුවයි.
My dreams are roses, oh my love, I drop them down for the feet. Walk on them softly, my love, your feet will make them more sweet. My dreams.
ඉතින් දෑබර ජන්මභූමිය සන්නේනි කෙමෙන් කෙමෙන් කාලය ගතවි දැන් ඔබෙන් සමුගන්න වෙලාව ඇති ඇවිත් අද ජන්මභූමි වැඩසටහනේ සම්පූර්ණ පිටපත සහහඬ දායකත්වය පර්ල් සෙන්රත් දසනායකගෙන් එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද වැඩසටහන නිෂ්පාදනය කර තාක්ෂණය සපයා මෙතෙක් වෙලා ඔබ සමග රැඳී සිටි මම නිලුපුල් රුවන්මාලි යලිත් මෙවන් වැඩසටහනකින් ඔබ හමුවනතුරු ඔබට සුබදායි රාත්‍රියක්
මම ඔබ අමත හමුවිය නොහැකි නිසා මගේ හිත හඳුනන ඔබ පිළිගත් තක ඇතමුන් කියන මුසා
ඇත මුන් කියන මුසා